දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නිවල්ම නම් වූ විරාගේ, නැවැත්ම නම් වූ නිරෝධේ, නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 32 වෙනි දේශනයයි මේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නමින් හැඳින්වෙන ධර්ම කොට්ඨාස 7 සංග්‍රහ වී තිබෙන්නේ ඉතාමත්ම ප්‍රායෝගික වූ ක්‍රමානුකූලත්වයකින් යන අදහස පසුගිය දේශනයේදී අපි ඉදිරිපත් කළා. ඊට සාධක වශයෙන් ඒ එක් එක් ධර්ම කොට්ඨාසය තුළ ඇති ක්‍රමවත් අභ්‍යන්තර සංවිධානයත්, ඒ ධර්ම කොට්ඨාස එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයත් තරමක් දුරට විස්තර කළා. සතර සතිපට්ඨානයෙන් ලැබෙන සිහිය පිහිටුවා ගැනීම, සතර සම්මප්පාදානයෙන් කෙරෙන සතරාකාර වීරයට හොඳ පදනමක් වන හැටිත්, සතර සම්මප්පාදානයෙන් කෙරෙන වීරයේ ක්‍රමානුකූල වැඩීම සතර ඉද්ධපාද සකස් කර ගැනීමට උපකාර වන හැටිත් එදා අපි සෑහෙන පමණ සාකච්ඡා කළා. ඉද්ධපාද සතර පිහිට කරගෙන සද්ධාදීන්ද්‍රිය පහ මතු කර ගන්නා ආකාරය සාකච්ඡා කරමින් සිටියදී අපට එදා දේශනය නවත්වන්නට සිද්ධ වුණා. ඡන්දය, වීරිය, අදිෂ්ඨානය, විමසුම් නුවණ යන කාරණා හතර යම්කිසි අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීමට, සමෘද්ධ කර ගැනීමට පාදක කරගත හැකි බව එදා කළ විස්තරයෙන් සෑහෙන පමණ පෙනී යන්න ඇති. නමුත් අර සද්ධාදීන්ද්‍රිය පහ කෙලින්ම නිවනට අදාළ වූ ධර්ම කොට්ඨාස. අන්නේ නිසා තමයි සද්ධින්ද්‍රියේ සද්ධාව මුලට ඉන්නේ. ඒක අපි කලින් සඳහන් කළා. අර ඡන්දයට නෑකම් කියන ධර්මයක් හැටියට සලකන්න පුළුවනි සද්ධාව. නමුත් මෙතන සද්ධින්ද්‍රියේ සද්ධාව හඳුනලා තියෙන්නේ උත්කෘෂ්ඨම මට්ටම තුන. සෝවාන් පුද්ගලයා තුළ තිබෙන ඒ අචල ශ්‍රද්ධාවයි මෙතන සද්ධින්ද්‍රිය හැටියට හඳුනලා දීලා තියෙන්නේ. ඊළඟට විරීන්ද්‍රිය නම් වශයෙන් බැලුවහම නම් විරිය කියන වචනේ එකමයි. නමුත් මේ ඉන්ද්‍රිය தത്വයට එනකොට ඒකත් අපිට හිතා ගන්න පුළුවනි අර ඉද්ධපාද වලින් පදම්බුන සතර සම්මප්පාදාන වීරිය හැටියට හොඳට පදම් වෙලා තහවුරු වුණු ශක්තිමත් වුණු වීරයක් එතන විරි ඉන්ද්‍රිය නමින් තිබෙනවා. ඊළඟට සමාධිය ගැන කියනවා නම් අර ඉද්ධපාද භාවනා ගැන විස්තර කරනකොට කියවුන පාඨයේත් සඳහන් වෙනවා ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමංසා සමාධි කියලා. එයින් කියවෙන සමාධිය ඇත්ත වශයෙන්ම චිත්ත ඒකාග්‍රතාවක්. වීරය දීම සඳහා අවශ්‍ය වෙන පාදක කරගත හැකි උත්තරා චිත්ත ඒකාග්‍රතාවක්. නමුත් ඊට වඩා බලවත්, ඊට වඩා ප්‍රබල සමාධි තත්ත්වයක් තමයි සමාධි ඉන්ද්‍රිය හැටියට මෙතන පෙන්නුම් කරන්නේ. සමාධි ඉන්ද්‍රිය හඳුන්වලා දී තියෙන්නේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සතර හැටියට. මේ ධ්‍යාන හතර නිවනටත් උපකාර කරගන්න පුළුවන්. විදර්ශනාවට නගලා ඒවා කෙලින්ම නිවනට උපකාර කරගන්න පුළුවන් විදිහේ ධ්‍යාන. එපමණක් නොවේ එතන සඳහන් වෙනවා වසග්ගාරාම්මණං කරිත්වා ලබති සමාධින් ලබති චිත්තස්සේ එකග්ගතං කියන ආරශ්‍රාවකයා වසග්ගේ අරමුණු කරලා වසග්ග කියලා කියන්නේ නිවනටම අතහැර දැමීම කියන අදහසයි. නිවන් අරමුණු කරගෙන ලබන සමාධිය හැටියට දක්වලා තිබෙනවා සමාධින්දී. ඒ වගේම පඤ්චේන්ද්‍රියත් හඳුන්වලා තියෙන්නේ ඒත් උත්කෘෂ්ඨ මට්ටමදී. චතුරාරි සත්‍ය පිළිබඳ ප්‍රඥාව එහෙමත් නැත්නම් අර උද්‍යත්ත ගාමිනී නිබ්බේධිකා පඤ්ඤාව විනිවිද දකින විදිහේ විදර්ශනා ප්‍රඥාව හැටියට මෙතන හඳුන්වලා දීලා තියෙනවා. අර ඉද්ධිපාදයේදී අපට හමු වුණ විමංසා කියන විමසුම් නෝන කියන එක ඒ ධර්මයට සමානයි අර්ථ වශයෙන් බලනකොට. නමුත් ඒ උත්කෘෂ්ඨ මට්ටමකින් පඤ්චේන්ද්‍රිය හැටියට මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ ප්‍රඥාව. මෙතන මැදින් තිබෙන සතින්ද්‍රිය ඉතාමත්ම වැදගත් කාර්යයක් ඉටු කරනවා. දැන් සතර සතිපට්ඨානිය නම් සතිය පිහිටුවා ගැනීම කියන ඒ කොටස්වලදී යමක් ඒ හැටියට තේරුම් ගැනීම පමණයි. අමුතුවෙන් වැඩි කරන්න දෙයක් පේන්නේ නැහැ ඒ සතර සතිපට්ඨානියේදී. නමුත් මෙතන මේ සතින්ද්‍රිය ඉන්ද්‍රිය තත්ත්වයක් අධිපති සත්‍යයක් ලබාගෙන මෙතන වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා. මොකක්ද? අපි කලින් දේශනාවේදී සඳහන් කළ ආකාරයට දෙපැත්තට අදින සද්ධාවත් ප්‍රඥාවත් වීරියත් සමාධියත් සමබර කරලා සමතාවකින් පවත්වා ගන්නවා. ඒකයි එතන සතින්ද්‍රියට අයිති කෘත්‍යය. මේ ඉන්ද්‍රිය සමතාව කියන එකේ විශේෂ ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. නිවන් සඳහා උත්සාහ කරන කෙනෙකුට වචන වශයෙන් ඉන්ද්‍රිය සමතාව කිව්වට මේක ලොකු ගැටළු විදිය ප්‍රශ්නයක් වෙනවා සමහර විට. මේක ටිකක් තේරුම් ගන්න අපි එදා උපමාවට ගත්තු ඒ ගල් කුලම ඉදිරියට ගනිමු. ගල් කුලක් පෙරලීම පිළිබඳ අදහසක් අපි එදා සාකච්ඡා කළා. අර සතර සම්මප්පධානී වීරී විවිධ මට්ටම් තේරුම් ගැනීමට ඡන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියන අවස්ථාපහක් අපි තේරුම් ගත්තා ගල් කුලක් ඔසවලා එහා පැත්තට පෙරළීමේ ප්‍රයත්නයට. ඒකේ අවස්ථා ඇසුණි. ඒ අවස්ථා තුලින් අවසානයේදී කියවෙන පදහති කියන වචනයෙන් කියවෙන ප්‍රධාන වීරය ඇත්ත වශයෙන්ම වීරයේ උත්කෘෂ්ඨ මට්ටමයි. ඊටාත්ම උත්කෘෂ්ඨ තත්ත්වයයි ප්‍රධාන වීරිය. ඒකේ තරමක් වචනාර්ථ වශයෙන් සැලකුවොත් අපිට කියන්න පුළුවන් පෙරලා දමන වීරිය වගේ. එහා පැත්තට පෙරලා දමන වගේ දෙයක් මේ ප්‍රධාන කියන එකෙන් හැංගි. මේ පෙරලා දමීම සඳහා ලොකු ගැම්මක් අවශ්‍ය වෙනවා. ලොකු උත්සාහයක් අවශ්‍ය වෙනවා. මේ ප්‍රයත්නය කරන්න සිදුවෙන එක්තරා විදිහක සීරුවකින් යුතුව. සීරුවෙන් කියන වචනේ අපි යොදන්නේ සති ස්වરૂපයෙන් කියන එකට. සති ස්වરૂපයෙන් ගතිය යුතු ප්‍රයත්නයකුයි මේ ප්‍රධාන වීරිය කියලා කියන්නේ. මක් නිසාද අර ගල් කුල අනුව බැලුවත් ගල් කුල බොහොම මාරු නිස්කවා. ඊළඟට අර අවදානම් තත්ත්වයටත්පත් වෙන තරමට අර ගල් කුල එහාට වැටෙන්න උන්න මෙන්න තිබෙද්දී සමහර විට තල්ලුවක් නැතිව එහාට කරන්න බැරි විදිය තත්ත්වයක් ආවා. එතකොට කාය ජීවිත නිරපේක්ෂකව තමයි මේ වීරිය යොදන්නේ. නමුත් ඒකත් සීරුවෙන් කළ යුත්තා. මක් නිසාද පමණට වැඩි වීරිය යොදනොත් ඒ අවසාන ගැම්මේදී ඒ ගල් කුලත් එක්කම එහා පැත්තට විසිරලා යනවා. අඩුවෙන් වීරිය යොදුවොත් මෙහා පැත්තට පෙරලා ගල් කුලට යට වෙනවා. යන්නේ නිසා සමතාවක් අවශ්‍ය වෙනවා ප්‍රධාන වීරිය යෙදීමට කලින්. අවසාන ගැම්ම ගැනීමට කලින් එක්තරා විදියක සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. තුලනය කිරීමක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සමතාව තුලනය කිරීම කියන අදහස අපිට තේරුම් ගන්න පුළුවන් චංකී සූත්‍රයේ එක්තරා පාඨයක. මෙදුම් සංගී චංකී සූත්‍රයේ සඳහන් වෙනවා නම් කිසි කෙනෙක් ධර්මයට ලං වෙලා ක්‍රම ක්‍රමයෙන් ඡන්දය ඇති කරගෙන නිවන් සඳහා වීරිය දීම පිළිබඳව දීර්ඝ පාඨයක්. ඒ පාඨයෙන් ඕන කරන හරි අපි ගනිමු. ඡන්දගාතෝ උස්සහති උස්සහිත්වා තුලයති තුලයිත්වා පදහති පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති පඤ්ඤායචන අතිවිජ්ජ පස්සති. ඡන්දජාතෝ කියන්නේ ඡන්දේ හටගත්තේ තැනැත්තා ඕනෑකම ඇති වුණාට පස්සේ උස්සහති උත්සාහයක් යොදනවා. උස්සහිත තුලයති උත්සාහයක් යොදලා ඊළඟට තුලණය කරනවා. තුලයිත පදහති අන්න තුලණය කළාට පස්සේ අර උත්කෘෂ්ඨ වීරය යොදන්නේ. ඊළඟට පහිතත්වෝ සමානෝ ඒ විදිහට පදන් වීරය යොදලා කායන චේව පරම සත්‍යං සච්ච කරෝ කයින්මත් ඒ පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. පඤ්ඤායචනං අතිවිද්ධ පස්සති ප්‍රඥානුත් ඒ විදිහට ඇතිවෙනවා. එතකොට මෙතන අපිට ඕන කරන මේ තුලේති කියන වචනය අවාසනාවකට වගේ අටුවාවේ නම් තෝරලා තියෙන වෙන විදිහකට. පපංච සූදෙනිය අටුවාවේ මේ තුලේති කියන එක තෝරලා තියෙන්නේ අනිච්චාදි වශයෙන් තීරී. විදර්ශනා ඥානියක් හැටියට එතන දක්වලා තියෙනවා. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් තීරණය කිරීම කියන අදහසයි මේ තුලේති කියන වචනේ තේරුම හැටියට තියෙන්නේ. නමුත් මෙතන යෙදিলা තියෙන සන්දර්භය අනුව වාග් පරිසරය අනුව බැලුවාම මේකේ තියෙන්නේ උස්සහති කියන වචනයටත් පදහති කියන වචනයටත් මැදින්. ඒක නිසා අපි මේ සඳහන් කරන තුලණය කිරීම සමබර කිරීම කියන අදහසයි මෙතනින් ගත යුත්තේ. මේ වචනේ නියම අර්ථය හැටියට ගත යුත්තේ සමබර කිරීම, කිරා බැලීම වගේ දෙයක්. දැන් අර ගල් කුලක් වගේ දෙයක් නම් කිරා බලන්න කිව්වහම ඒක කරන්න බැරි වැඩක්. නමුත් ඔසවන පුද්ගලයා දන්නවා ඒක කොයිතරම් බරද කියලා. එතකොට ඒ පිළිබඳව දන්නවා මේ විදිහේ බරකට නම් මේ විදිහේ ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය එක්තරා විදිහක තුලනය කිරීමක් පුළුවන් වෙනවා. තුලනය කරන්න නම් ඒක උස ගන්න ඕන. ඉස්සෙල්ලා ගල උස්සගන්නේ නැතිව ගොඩින් ඉඳලා කියන්න බෑ. ඒකට කොයිතරම් වීරයක් අවශ්‍ය වෙනවද කියලා. අන්නේ අදහස නැගෙනවා උස්සහති කියන වචනේ. වීරිය සම්බන්ධ වචන රාශියක් මේ ධර්මයේ යෙදෙනවා. මේ උස්සහ කියන වචනේ ඇත්තෙන්ම තියෙන්නේ ඔසවන වීරිය කියන අදහස. ඔසවන වීරිය පමණක් නෙවෙයි ඔසවා ගත්ත වීරිය කියන එකටත් බුදු පියාණන් වහන්සේ සමහර විට යොදනවා උස්සෝල්හි කියලා. මේ කාරණේ අපිට තව දුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. අංගුත්තර නිකාය අටවැනි පාදයේ තිබෙන මරණ සතිය පිළිබඳ සූත්‍රය. ඒ සූත්‍රයෙන් කියවෙන්නේ මරණ සතිය පිළිහිට කරගෙන යම් භික්ෂුවක් විසින් උදේ හවස සමාතුල තිබෙන අකුසල ධර්ම පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ පිළිබඳ විශේෂ අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි කියන එක. දැන් මේකට නිදර්ශන පාඨයක් ගත්තොත් සතිය භික්ෂුවේ භික්ෂු පච්චවේකමානෝ යං ජානාති අත්තිනේ පාපක අකුසල ධම්ම අප්පහිනා යේමින සුදිවා කාලං කරුන්ත සංත්‍රායාති තින් පික්ඛවේ බික්ුණා තේ සංයෝ පාපකාණං අකුලානං ධම්මානං පහනාවේ අභිමත්තෝ ඡන්දෝ ච වායාමෝ ච උස්සාහෝ ච උසෝලිච අපපටිවාණිච සතිච සම්පජඤ්ඤං ච කරේ. මේ කියන්නේ භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ආකාරයයි. රැගෙන වුණාට පස්සේ දවල් කාලයේ ලැබියාම කල්පනා කරනවා මා තුළ තිබෙනවද යම් යම් පාපක අකුසල ධර්ම මේ දවල් කාලයේ මා මිය ගියොත් මරණයටපත් වුණොත් ඒ නිසා මට භයානක තත්ත්වයකට මුහුණ දෙන්න වෙන කියලා. ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. එහෙනම් ප්‍රත්‍යවේක්ෂා කරනකොට එහෙම තිබෙනවා කියලා තේරුම් ගත්තොත් ඒ භික්ෂුව විසින් එම පාප ධර්මයන්ගේ ප්‍රහාණය සඳහාන අධිමත් ඡන්දු ඒ කියන්නේ අධික වූ උත්කෘෂ්ට වූ ඡන්දයක් ඇති කර ගන්න උත්සාහයක් ඇති කර ගන්න ඕන. ඊළඟට උසෝලි කියන වචනයත් දෙනවා. උසෝලි ඔසවාග. ඊළඟට අපනිවාණිච ඒ කියන්නේ නොපසුබට බව ඔසවනවා. ඊළඟට ඔසවා ගත්තට පස්සේ මේක අතහරින්න හිතෙනවා. හිතෙන තරමට සමහර විට පසුබෑමකුත් ඇති වෙනවා. අනිත් අවස්ථාවේ අපටිවාණිතා නොපසුබට බව ඇති කරගන්න. නොපසුබට බව ඇති කරගන්න. ඊළඟට සතිච්ඡ සම්පජඤ්ඤය. ඒ වගේම සතියත් සම්පජඤ්ඤයත් අවශ්‍යයි. ඉතනත් කියවෙනවා අර සතියෙන් කරන කෘත්‍යකුත් ඒ උත්සාහයේ තිබෙන බව සති සම්පජඤ්ඤයත් අවශ්‍යයි. සති සම්පජඤ්ඤය එතන පෙන්නුම් කරන්නේ අර තුලනේ කියන අදහසයි. දැන් මේක තවදුරටත් පැහැදිලි කරනවා නම් ගල් කුලටත් වඩා හොඳ උපමාවක් කෙනෙකුට හිතා ගන්න පුළුවනි. දර කොටියක් එසවීම වැනි දෙයක්. අන්න එතන කෙලින්ම එසවීම කියන අදහස් තියෙනවා. දර කොටියක් ඔසවලා කරට ගන්නකොට ඒක ඔසවන්නේ නැතිව දැනගන්න බෑ මේකේ සමබර කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර ගුරුත්ව කේන්ද්‍රය කියන බර එකතු වෙන තැන තැනක් තියෙනවා. දර කොටේ එක ගුණක් සමහර විට මහතයි. අනික් කොන හීන. එතකොට එකපාරනම් බැලු බැලමට පේන්නේ නැහැ කොතනින්ද කර ගහන්න ඕන කියලා. මේක උසගෙන උසගෙන යනවා. එසෙව්වට මොකද ඊළඟට ඔසවලා කර ගහන්නේ හරියට අර ගුරුත්ව කේන්ද්‍රය ළඟ. ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ බර එකතු වෙන මධ්‍යස්ථානය. ඒක හොයාගන්න. ඒකත් පළපුරුද්දනුව ක්‍රියා කරනම දැනගන්නවා. අන්න එහෙම ඒක මධ්‍යස්ථානය අල්ලගත්තාම එතකොට තමයි කර ගහලා ඊළඟට අර මුඩු ගැම්ම උස් අල්ලලා උස්සලාගෙන යන්නේ. ඔක අපිට නිතර දකින්න ලැබෙන දර්ශනයක්. ඒකට ඔන්නෝය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන්. අර ගල ඔසවල යහා පැත්තට විසිරීම වගේ දෙයක් තමයි. අර දර කොටියක් ඔසවල කරගහගෙන යන එක. බැලු බැලමට කරන්න බැරි වැඩක් වගේ. තර විදිහේ තුලණය කිරීමක්, පිරා බැලීමක් අවශ්‍ය වෙනවා. සමබර කිරීම. ඒකට මේ ඉන්ද්‍රිය සමතාව ගැන ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් බලන නිසා ඊ වැඩියත් විස්තර කළා. එතකොට සතින්ද්‍රියනොත් සතින්ද්‍රියනොත් ලොකු වැඩක් කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම අතර. ඒ වගේම අපි එදා සඳහන් කළා සබ්ද සූත්‍රය කියන සූත්‍රය ආශ්‍රයෙන් මේ ඉන්ද්‍රිය පහේ ක්‍රමානුකූලත්වයක් තිබෙන බව. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඇති පුද්ගලයා තුළ වීරිය උපදිනවා. වීරිය ඇති පුද්ගලයා සතිය ගැන උනන්දු වෙනවා. සතිය ඇති පුද්ගලයා තුළ සමාධිය වැඩෙනවා. සමාධිය ඇති පුද්ගලයා ප්‍රඥාව ලබා ගන්නවා. ওই විදිහේ ක්‍රමානුකූලත්වයක්ත් එතන තියෙනවා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් මේ ඉන්ද්‍රිය පහ තුනින් පඤ්චේන්ද්‍රිය අග්‍රයි ශ්‍රේෂ්ඨයි. මේකත් විශේෂ කාරණයක්. බුදුරජාණන් වහන්සේ උපමා කීපයකින්ම ඉන්ද්‍රිය සංයුක්තිය දක්වනවා. තිරිසන් සතුන් අතර මෘග රාජයා වූ සිංහයාග්‍ර වගේ ඒ වගේම සියලුම සතුන්ගේ පාසටහන් අතර ඇත් පාදයේ අග්‍ර වගේ මේ පඤ්චේන්ද්‍රියම අර ඉන්ද්‍රිය පහ අතරින් ශ්‍රේෂ්ඨයි. වෙන එකක් තබා මේ පඤ්චේන්ද්‍රිය සම්පූර්ණ වනතුරු අනිකුත් ඉන්ද්‍රියයන් පිහිටන්නේ නැති බවත් පෙන්වන්න කරලා තියෙනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් යොදලා තියෙනවා, කූටාගාර උපමාවක්. කුරුගියක උපමාවක් යොදලා තියෙනවා ඉන්ද්‍රිය සංයුක්තිය මල්ලික සූත්‍රයේ. සම්සේ මහණෙනි, කුරුගියක මුදුන් කුරුපාව ඔසවන තාක් එකට ගැතු වන පරාලෙහි හරියට පිහිටන්නේ නැත්තේ යම්සේද, රඳන්නේ නැත්තේ යම්සේද, ඒ විදිහට ආර ශ්‍රාවකයෙකු තුළ ආර ඥානීය ප්‍රඥාව උපදින තාක්, ඒ කියන්නේ සෝවාන් මාර්ග ඥානීය උපදින තාක්, අර අනිපුත් ඉන්ද්‍රයන් සද්ධා, විරිය, සති, සමාධි කියන ඒවා හරියට පිහිටන්නේ නැහැ. ඒවා එකකට යොමුවන්නේ නැහැ, නිවනට යොමුවන්නේ නැහැ කියන එක. එතකොට පඤ්ච ඉන්ද්‍රියට ඒ තරම් තත්වයක් දීලා තියෙන නිසාම අපට පේනවා මේ ඉන්ද්‍රිය පහ හරිය ආකාර පිහිටලා තියෙන්නේ සෝවාන් පුද්ගලයා තුළ. යටත් පිරිසෙන් කියනවා නම් සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා උත්සාහ කරන පුද්ගලයා තුළ. ඒත් ආර්ය පුද්ගලයෙකු හැටියටයි කියවෙන්නේ. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේතිත. ඒ කියන්නේ සතර මාර්ග ඵලයට පැමිණ අයත්, ඒ වගේම මේ මාර්ග ඵලය සාක්ෂාත් කර ගැනීමේ මාර්ගයට පිළිපන්න අයත් කියනවා. පටිපන්න කියන වචනයයි එතන යොදලා කියන්නේ. අන්නේ පුද්ගලයන් අට දෙනා තුළ තමයි හරියටම මේ පංචේන්ද්‍රියන් පිහිටලා තියෙන්නේ. අනික් අයගේ ඒවා ඒ තරම් ශක්තිමත්. ඒව හරියට අර කුළුගේක මුදුනට සම්බන්ධ වුණේ නැති වාගේ. ඒවෙන් වැඩ ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. රහතන් වහන්සේ තුළ තමයි මේ පංචේන්ද්‍රිය ප්‍රබලම තත්ත්වයෙන් තියෙන්නේ. ඊට වැඩිය මෘදුයි පහළින් ඉන්න අනාගාමි, සකෘදාගාමි, සෝවාන අවස්ථාවල අවම වශයෙන් පිහිටලා තියෙන්නේ සෝවාන් මාර්ගයට පිළිපන්නා වූ පුද්ගලයා තුළ. එිනුත් පහළ බාහිර ප්‍රත්‍යඥය තුල මේවා සබ්බේන සබ්බං සම්බතා සබ්බං නැති කිසිම ආකාරයකින් මේ පුද්ගලයා තුල මේව නැති කියලා කියන්න පුළුවන්. එහෙම සඳහන් වෙනවා. ওই විදිහට ඇයි එතකොට ඉන්ද්‍රිය පිළිබඳව. ඊළඟට තියෙන්නේ පංච බල. පංච බල. ඒක චුත්ති වශයෙන් බලනවා නම් තරමක් විස්තර කරන්න ඕනේ. ඒක ඒ තරම්ම තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙවෙයි. ඉන්ද්‍රිය කියන වචනෙන් රජකම අධිපතිකම කියන අදහස අඟවනවා කියලා අපි සඳහන් කළා. අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මවලට එක්තරා විදිහක අධිපති බවක් ලැබුණා. ඉදිරිපත් වල ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් ලැබුණා. ඊළඟට බලවලින් ක්‍රියා කරන්නේ ඒ ධර්ම බල හැටියට හැඳින්වීමේදී ක්‍රියා කරන්නේ ඒ රාජ බලයේ අධිපති බලයේ පාවිච්චි කිරීම. මොකටද පාවිච්චි කරන්නේ? අර නිවනට ප්‍රතිවිරුද්ධව පැනනගින ක්ලේශ ධර්ම, පාප ධර්ම මැඩලන්නේ. නීවරණ මැඩලීමට, සංයෝජන කැඩීමට මේ තමන් මතු කරගත්තු ඉන්ද්‍රියම බල හැටියට යොදවනවා. අන්න ඒ නිසා තමයි බෝධිපාක්ෂික ධර්ම අතර ඒව බල හැටියට දක්වලා තියෙන්නේ. ඊළඟට කියවෙන ධර්ම කොට්ඨාසය සම්බොජ්ජංග හත. මේ බොජ්ජංග ධර්ම හත ඉතාමත් වැදගත් ධර්ම කොට්ඨාසයක් හැටියට දක්වනවා. මේ ධර්ම පෙළ ගහලා තියෙන්නේ එක්තරා විදිහකට ක්‍රමානුකූලත්වයක. සති, ධම්ම විචේ, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ ධර්ම හත එක විදිහකට විග්‍රහ කරන්න පුළුවන්. දැන් මේ සතිය පෙරමුණ අරගෙන තියෙනවා. මේක එක්තරා විදිහක සේනා සංවිධානයක් වගේ. නිවන සඳහා. මේ බොජ්ජංග කියන වචනේ තේරුම බෝධාය සංවත්තන්ති. නිර්වාණ අවබෝධය සඳහා පිහිට වෙන ධර්ම හතක් මේ පෙළ ගස්වලා තියෙනවා. සතිය පෙරට වෙලා මඟ පෙන්වනවා. මඟ පෙන්වනටත් වඩා මෙතන සමතාවක් ලබා දෙනවා. මක්නිසාද? ධම්ම විචය, වීරිය, පීති කියන මේ ධර්මයන් එක පැත්තකට නැඹුරු වන ස්වභාවයක් තියෙනවා. ඒවා උද්ධච්ච පැත්තට නැඹුරු වන ස්වභාවයක් තියෙනවා. අනිත් පැත්තට පස්සද්ධි, සමාධි, උපේක්ඛා ටිකක් පසුබසින ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් දීන පැත්තට, කුසීත පැත්තට නඹුරුණ ගතියක් තියෙනවා. ඒවා පෙළ ගැස්වීමට මෙතනදිත් අර සතියේ ඉදිපත් වෙනවා. එපමණක් නෙවෙයි, මේවා ක්‍රමානුකූලත්වය ගැන කියනවනම් දැන් අර සති සම්බොජ්ජංගයේ සතිය කියන එක අර හතර සත්පට්ඨානින් ආවා. මේ හැමතැනම සතිය කියලා කියනවා. වචන වශයෙන් බලනකොට අමුත්තක් නැහැ. නමුත් මෙතන කෘත්‍ය වශයෙන් වෙනවා. දැන් මේ වට කෙලින්ම කියවෙනවා සති සම්බොජ්ජංගං භාවේති. සමහර විට සඳහන් වෙනවා යම් කිසි කර්මස්ථානයක් ආශ්‍රය කරගෙන ආනාපානිය වෙන්න පුළුවන්. වෙන එකක් තමයි මෛත්‍රී කර්මස්ථානෙ වෙන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර ධර්ම විහරණයනු නිවනට අරමුණු කරලා වඩනකොට ඒව තුලින් ඔය බොජ්ජංග මතු කර ගන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය බොජ්ජංග සංයුක්තිය එහෙම සඳහන් වෙන්නේ. මෙත්තා සහගතං සති සම්බොජ්ජංගං භාවේති. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග පරිණාම. මෛත්‍රී සහගත සති සම්බොජ්ජග්ගය වඩනවා. විවේක විරාග නිරෝධ වස්සග කියන මේ වචන හතරින්ම කියවෙන නිවන විවේක කෙලස් වලින් විවේකයේ උපදී විවේකයේ ආදි වශයෙන් තෝරා ගන්න පුළුවනි. විරාගය නිරෝධය භව නිරෝධය කියලා කියන්න පුළුවන්. ඊළඟට වස්සග්ග කියලා කියන අතහැරීම. මේ හතරින්ම කියන නිවන ආරමුණු කරගෙන සතිය වැඩිමයි මෙතන සති සම්බොජ්ජංග යන මැචනේ හැදින්නේ. ඊළඟට ඒ සති සම්බොජ්ජංගයේ අනුම එහෙම නැත්නම් සති සම්බොජ්ජංගය මතු කරගත්තට පස්සේ ඒකෙන් වැඩ ගැනීමක් හැටියට කරන කාර්යය තමයි අර ධම්ම විචේ සම්බොජ්ජංගය කියන්නේ. සෝ තථා සතෝ විහරන්තු තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමසං ආපජ්ජති කියලා ඔය ආනන්ද සූත්‍රය එහෙම සඳහන්. ඒ විදිහට සති ඇති කරගත් පුද්ගලයා ඒ සති සම්බොජ්ජංගය මතු කරගත්තා නම් ඊළඟට කරන්නේ මොකද්ද? තං ධම්ම. ඒ තමාගේ කර්මස්ථානයට අදාළ ඒ කාරණිය ධර්ම වශයෙන් ඒක පවිචිනති පවිචලති පරිවිමංසන. ඒ කියන්නේ ධර්ම සොයා බලනවා, හිත උනන්දු කරවා ගන්න ක්‍රමයක්, වීරිය වඩවා ගන්න ක්‍රමයක්. ධම්ම විචේ සම්බොජ්ජංගයෙන් කියන්නේ ඒ ධර්මයන් මෙනෙහි කරනවා. පවිචිනති සොයා බලනවා. පවිචරති ඒවා හිත හසුරුවනවා. පරිවිමංසන ආපදිත විමසල බලනවා. එතකොට මේ විදිහට කරනකොට බීරේ ජනිත වෙන මේ ධම්ම විචේ සම්බොජ්ජංගය ඒ පුද්ගලයා තුල වැඩෙනවා. ප්‍රඥාවක් තියෙන මෙතන. ධම්ම විචේ සම්බොජ්ජංගය ප්‍රඥාව මතු කරගන්නත් උපකාර වෙනවා. ඊළඟට ඒක තුලින් තමයි ඔන්න විරිය සම්බොජ්ජංගය මතුවේ. අර විදිහට ධර්මයන් මෙනෙහි කරනකොට ධර්මයන් සොයා බලන අවස්ථාවේ එතනටට විරිය මතුවෙනවා. අර ධම්මෝති විරියන් අසල්ලි වෙනවා. විරියට හැංගෙන්නේ ඉඩක් නැහැ. එතකොට විතර හැංගෙන ඉඩක් නැහැ. වීරිය ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ආරද්ධ වීරිය ඇති පුද්ගලයාට ඊළඟට ඇති වෙන දෙය තමයි ප්‍රීතිය. ආරද්ධ වීරියසෙ උපජ්ජති ප්‍රීති නිරාමිස. වීරිය අනුභව පුද්ගලයාට එහි ප්‍රතිඵලයක් වශයෙන් නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට ප්‍රීතිය ඇති වීමේ ප්‍රතිඵලයක් ඇතිවෙද්දී දක්වන ප්‍රීති මනස කායෝපි පස්සම්බති. ඒ විදිහට නිරාමිස ප්‍රීතියක් ඇති වුණාම එහි ප්‍රතිඵලයක් වශයෙන් කායත් සංසුන් වෙනවා, සිතත් සංසුන් වෙනවා. ඊළඟට පස්සබ්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති. සංසුන් කාය ඇති සැපයක් ලැබෙන යතනත්තාගේ සිත සමාධිමත්. ඔන්න සමාධි සම්බොජ්ජංගයත් ඒකම ආවා. ඒ සමාධි සම්බොජ්ජංගය ලැබුණට පස්සේ ඊළඟට තියෙන්නේ උපේක්ඛා. ඒක පිළිබඳව කියවෙන්නේ සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛති කියලා. හිත සමාධිමත් වුණාට පස්සේ තවත් දඟලන උත්සාහ කරන දෙයක් නැහැ. ඒක රැක බලා ගන්න. ඒකට උපේක්ෂාව අවශ්‍යයි. ඒ සමාහිත සිත ගැන හොඳට උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. මදහත් බවකින් බලාගෙන ඉන්න. මේ උපේක්ෂාව සම්බොජ්ජංගයක් හැටියට තවත් විදිහකින් වැඩගත්. මක් නිසාද? යථාභූත ඥානයට හොඳ පදනමක් මේ උපේක්ෂාව. තත්ත්වපරි දැන ගැනීමට මේ උපේක්ෂාවත් අවශ්‍යයි. මදහත් බව සමාධිය ආරක්ෂා කර ගැනීමට වගේම අර අවබෝධයටත් උපකාර වෙනවා. ඔන්න එතකොට බොජ්ජංගාත ඊළඟට තිබෙන අවසාන ධර්ම කොටාෂය තමයි මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම අතර ඉතාමත්ම උසස් හැටියට සැලකෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන මේ නම් කිරීමේ තවුත්තක් තියෙනවා. අර අනික් හැම ධර්ම කොටාෂයක්ම නම් වෙන්නේ බහුවචනාන්ත. චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාද, පංච ඉන්ද්‍රියානි, පංච බලානි, සත්තබොජ්ජංග ඔක්කොම බහුවචනාන්ත. නමුත් මෙතන හරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒක වචනාන්තවයි තිබෙන්නේ. මේන් හැඟින්නේ නියම වශයෙන්ම මාර්ග සමාධියයි මෙතනින් අදහස් කරන්නේ. එතකොට මේ මාර්ග සමාධියේ ඊට උපකාර වන අංගෝපාංග සහිත වේ ඉදිරිපත් කිරීමක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෙන්නුම් කිරීම. ඒක නිසා ඒක වචනාන්තව තිබෙන හැටියට අපට හිතා ගන්න පුළුවන්. මේ කාරණේ මහා චත්තාරිෂ්ක සූත්‍රයෙන් පිළිවෙනවා. මේ සූත්‍රය ආරෂ්ඨාංගික මාර්ගයේන විශේෂ ධර්ම විග්‍රහ කරන සූත්‍රයක්. එතන බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රශ්න නගලා පිළිතුරු දෙනවා. අතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාය. මහණෙනි, උපනිශ්‍රය සහිත පරිෂ්කාර සහිත ආරි සම්මා සමාධිය කවරේද? උපනිශා කියලා කියන්නේ යමකට ළඟින් ඉඳගෙන උපකාර කරන ප්‍රත්‍ය ධර්මයට. පරිෂ්කාර කියන්නේ පිරිකර. ඒතර ප්‍රත්‍ය වශයෙන් උපකාර කරන දේවල් කියන අදහස ගන්න පුළුවන්. එතකොට අරියෝ සම්මා සමාධි සෝපනිසෝ සපරික්ඛා. උපනිශ්‍රේ සහිත පරිෂ්කාර සහිත සම්මා සමාධිය කවරේද කියලා ප්‍රශ්න නගලා. ඒක බුදුරජාණන් වහන්සේ තෝරන්නේ සයතිගං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. අර හත දක්වන මුලින් තිබෙන යා ඉමේහි සත්තේ යංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා ආදී වශයෙන් මෙතන කියවෙනවා. මේ අංග හතෙන් කිසි සිතෙහි යම් කිසි එකඟ වීමක් තියෙනවා නම් අන්න ඒකයි ආර්ය සම්මා සමාධිය ඇටියට ගැනීම. එතකොට සම්මා සමාධියමයි නියම විදිහට මාර්ගය. ඒකට උපකාර වන අංගෝපාංග සහිතව කියන අදහසගෙන දෙන්නයි ඒක වචනයෙන් තබලා තියෙන්නේ. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. නැත්නම් කියන්න තිබුණේ මග්ගංගා කියලා. ඒකත් බහුවචනාන්තව නම් කරන්න තිබුණා. මේක ඒකකයක් හැටියට මෙතන තියෙනවා. එක්තරා වැදගත් අදහසක්. එක්තරා වැදගත් අදහසක්මක් නිසාද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අර සියලුම බෝධිපාක්ෂිය ධර්ම වලින් එකතු කරගෙන ආපු මුළු බලවේගය මෙතනදී එකතු කරලා ගන්නවා. මෙතනදී ඒකීභූත කරලා ගන්නවා. ඒ වගේම ඊළඟට බුදුරජාන් වහන්සේ මේ මහා චත්තාරිසික සූත්‍රයේදී තවදුරටත් විග්‍රහ කරනවා මේක එක්තරා වැදගත් අංගයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉගෙන මෙහෙම කියවෙනවා. පත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගම. මේ සූත්‍රයේ කීප තැනක සඳහන් වෙනවා මේ සම්මාදිට්ඨිය පෙරට වීම ගැන. ඒ වගේම සම්මාදිට්ඨියෙන් පහන් දොයන් වදා. මේ සම්මාදිට්ඨිය දෙආකාරයයි මම කියන්නේ. පත්‍ර භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාවිය උපදිවේප. පත්‍ර භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරම් මග්ග. සම්මාදිට්ඨිය දෙවිදෑයුමක සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා නමින් හඳුන්වනවා. එකක් සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා නමින් හඳුන්වනවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත පුඤ්ඤපක්ෂේ වන උපදිවිපාක ගෙන දෙන්නා වූ සම්මාදිට්ඨියකුත් තිබෙනවා. ඒ වගේම අරියා අනාසවා ලෝකුත්තර මග්ගං ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වශයෙන් තිබෙන සම්මාදිට්ඨියකුත් තිබෙනවා. කියනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර මුලින් කියාවු සම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤභාගිය උපදිවිපක්ඛා කියන එක පොදුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරනකොට නිතර සඳහන් වෙන දසවත්තුක සම්මාදිට්ඨිය. කම්මසකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අතිදින්නම් අතීතං අතිහතං අතිසුකට දුක්ඛානං කම්මානං කපලං විපාකෝ ආදී වශයෙන් දාන යාග හෝම පෞපින්න ආදී යම්කිසි ඵල විපාක තියෙනවල් මිනවක් ඇත පරිලෝවක් ඇත මවික් ඇත පීක් ඇත ආදී වශයෙන් තිබෙන අන්නේ සම්මාදිට්ඨිය තමයි අර සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ක. පුඤ්ඤපක්ෂේවන සංසාරේ උපදිවිපාක ගැන දෙන්නා වූ ඒ සම්මාදිට්ඨිය. ඒක ගැන වැඩි කියවෙන්නේ නැහැ මේ සූත්‍රයේ. ඊට වඩා අවධානය යොමු කරන්නේ අන්නර අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන එකට. මාර්ගාංග වශයෙන් පහළ වෙන සම්මාදිට්ඨිය කුමක්ද කියන එකයි ඊළඟට තෝරා. එතන කියවෙන්නේ අර මාර්ග චිත්ත අවස්ථාවේදී මතුවන සම්මාදිට්ඨිය. ඒක අරියා අනාශව අනාශවයි. ලෝකතර ලෝකේ නිතර වෙන්නට උපකාර වන්නා වූ සම්මාදිට්ඨිය. ඒක හඳුන්වන්නේ මේ විදිහට. යාඛෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාශව චිත්තස්ස අරිය මග්ග සමන්ගිනෝ අරිය මග්ගං භාවයතෝ පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං ධම්ම විචේ සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගංග අයං භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගං. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ ඒ ආර්ය පුද්ගලයාගේ සිතේ ඇතිවන යම් ප්‍රඥාවක් වේද, පඤ්ඤින්ද්‍රියක් වේද, පඤ්ඤා බලයක් වේද, ධම්ම විචේ සම්බුද්ධංගයක් වේද, සම්මාදිට්ඨියක් වේද, ඒ කියන හැම එකකින්ම හඳුන්වන්නේ අර ප්‍රඥා චෛතසිකය. අන්න ඒකට මාර්ග සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාගේ සිතේ පහළ වන අර නිවනට යොමු ප්‍රඥාව. මේ ඉන්ද්‍රිය ධර්ම වල ඉඳලා ඉහළට තියෙන ඒවා ඔක්කොම අර සම්බොජ්ජංග ආදී ඒ වගේම මාර්ගාංග පිළිබඳව ලෝකෝත්තර පැත්ත ගැන කියනකොට එතන සඳහන් වෙන පද හතරක් තියෙනවා. සම්මාදිට්ඨිං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පොස්සග්ග පරිණාම. අන්නර ඉහළ මට්ටමේ සම්මාදිට්ඨියයි ඒ කියන්නේ. නිවන අරමුණු කරගත්තු සම්මාදිට්ඨිය. එතනදි තමයි මේ ප්‍රඥාව චතුරාර්ය සත්‍ය පිළිබඳව එහෙම නැත්නම් උද්‍යත්තගාමිනී පඤ්ඤා ආදී වශයෙන් කියවෙන ඒ ප්‍රඥාවයි මෙතන ගැනීම. කලින් කිව්ව කම්මසගත සම්මාදිට්ඨිය නොයි. ඒ වගේම මේ පාඨයෙන් අපිට හෙළි වෙනවා ආරෂ්ඨාංගික මාර්ගය තුල අර කලින් දිනු කරගෙන ආපු ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී හැම එකක්ම අන්තර්ගත බව. මෙතන වචන මාලාවක් නිකමට දක්වනොයි. එතනේ කියවෙන ප්‍රඥාව හැඳින්වීමේදී අර බල අතර තිබුණු ඒ ප්‍රඥාවත්, ඉන්ද්‍රිය අතර තිබුණු ප්‍රඥාවත්, බොජ්ජංග අතර තිබුණු ඒ ධම්මවිචේ සම්බොජ්ජංග වශයෙන් පෙනී සිටින දේවල් හැම එකකම සාරය මේ ආර්ය මාර්ග අවස්ථාවේදී ඒ පුද්ගලයා තුළම තියෙනවා. ඒක පිළිට කරගන්න ඔන්නෙ විදිහට සම්මාදිට්ඨිය ගැන තෝරනවා. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන ඒ අංග පහ පිළිබඳවම දෙවදේරුම් හැඳින්වීම බුදුරජාණන් වහන්සේ කරනවා. දෙවදේරුම් කීවේ සම්මාදිට්ඨිය වගේම සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ අංග පහටම සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කිව හැකි පැත්තකුත් තියෙනවා. ඒ වගේම අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා කිව හැකි පැත්තකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරනකොට දක්වන විග්‍රහය ප්‍රකටයි. මෙතන මේ මාර්ග අවස්ථාවේදී දැන් සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන දේවල් ගැන. ඒවා මාර්ග චිත්තයේදී පෙනී සිටින්නේ සතරාකාර වචී දුෂ්චරිත වලින් වෙන්නේ. ඒ වගේම තුන් ආකාර කාය දුෂ්චරිතයෙන් වෙන්නේ. මිච්ඡා ආජීවයෙන් වෙන්නේ වශයෙන්. චතුහිපි වචී දුචරිතේ ආරති විරති පටි විරති වේරමණ කියන වචනේ වල විරති චෛතසිකයයි යතන. විරති චෛතසිකයයි යතන නියෝජනය කරන්නේ. සාමාන්‍ය ලෝකයේ කයින් වචනෙන් කරන ක්‍රියා නොවේ. ඒ අවස්ථාවේ ඒවයින් වෙන්වීම වශයෙන් නැති කරගත්තු මුලින්ම ඒවයින් වෙන්වීම නිසා තමා තුළ ඇති කරගත්තු විරති චෛතසිකයයි මෙතනදී නියෝජනය කරන්නේ. මේ කියාපු මාර්ගාංග තුන. එතකොට මේ පහ හිමයි. ඊළඟට අනිත් තුන. ඒ හැම අංගයක් පිළිබඳවම පරිවාර වශයෙන් දක්වනවා. මේකත් මේ අමුතුම හැඳින්වීම. ඒ කියන්නේ ඒ කලින් කිව්ව අංග පහම සම්පූර්ණ වීමට උපකාර වෙනවා සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන ධර්ම. මේ සම්මා දිට්ඨියත් සම්මා වායාමත් සම්මා සතියත් අර කියාපු අංග හැම එකකටම පරිවාර වශයෙන් සිටින අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ. ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. උපමාවකින් කියනවා නම් ඔය ලොකු කෙනෙක් එනකොට ඉස්සරහිනුත් එක්කෙනෙක් දුවගෙන යනවා. පස්සෙනුත් එක්කෙනෙක් දුවගෙන යනවා. තව පරිවාර වශයෙන්ුත් සිටිනවා. අන්න ඒ විදිය වැඩ. මේ මාර්ග චිත්තයේදී අරවට අත දෙනවා. සම්මාදිට්ඨිය මඟ පෙන්වනවා මෙන්න මෙහින් යන්න කියලා. ඊළඟට සම්මා වායාමයෙන් අර සම්මා සතිය ඒකට අයිති කෘත්‍ය කරනවා. මිච්ඡාපත අතහැරලා ඕන සම්මාපත්ත සම්පූර්ණ කරගන්න. ඔය විදිහට සම්මාදිට්ඨි සම්මා වායාම සම්මා සති කියන ධර්ම තුන අර මාර්ග චිත්ත අවස්ථාවේදී අනිත් පහට අත දෙනවා. අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ කියලා එතන යොදලා තියෙනවා. එතකොට ආයි අර අනිකුත් කියාපු තුනක් පසුව සඳහන් කරලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන තවත් වැදගත් කාරණයක් තමයි මේ සම්මාදිට්ඨිය පෙරටුවීම. මේක විශේෂයි. මේ සම්මාදිට්ඨිය පෙරමුණ වීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂ කාරණා. ඒකත් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. ඒ වගේම ඒ වායේ ප්‍රමාණ කුලත්වයත් එක්ක සතර භික්ඛවේ සම්මාදිට්ඨිය පුබ්බංගමා හෝති. කතංච භික්ඛවේ සම්මාදිට්ඨිය පුබ්බංගමා හෝති. සම්මාදිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහවති. සම්මා සංකප්පස්ස සම්මා වාචා පහවති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහවති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහවති. සම්මා ආජීවස සම්මා වායාමෝ පහවති. සම්මා වායාමස්ස සම්මා සති පහවති. සම්මා සතිස්ස සම්මා සමාධි පහවති. සම්මා සමාධිස්ස සම්මා ඥානං පහවති. සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහවති. ඉතිකෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ සේකෝ පාටිපදෝ දසංග සමන්නාගතෝ අරහා හෝති. ඒ කියන්නේ මහණෙනි එහිලා සම්මාදිට්ඨිය පෙරටුවේ. කෙසේද සම්මාදිට්ඨිය පෙරටුවෙන්නේ? පෙරටුවලා කරන වැඩයි ඊළඟට කියන්නේ. සම්මාදිට්ඨිස්ස කියලා කියන්නේ එතන පුද්ගල වාචී සම්මා දිට්ඨිය ඇති තැනත්තාට සම්මා සංකප්ප ප්‍රභව වෙනවා ඇති වෙනවා හටගන්නවා. ඒක ක්‍රමානුකූලත්වයෙන් පෙන්වන පුර. සම්මා දිට්ඨිය ඇති තැනත්තා තුළ සම්මා සංකල්ප හොඳ සංකල්ප ඇති වෙනවා. ඒ විදිහට සම්මා සංකල්ප ඇති තැනත්තා ඒ වමෝරායාමි සම්මා වාචා ඇති වෙනවා. සම්්‍යක් වචනේ ඇති තැනත්තාට යථාවාදී තථාකාරී විදිහට වගේ ඒ තුලින් සම්මා කම්මන්තියම තියෙනවා. ඊළඟට සම්මා ආජීවය තියෙනවා. සම්මා කම්මන්තිය ඇති තැනත්තා සම්මා ආජීවය ඇති පුද්ගලයා තුල සම්මා වායාමය හටගන්නවා. සම්මා වායාමය ඇති පුද්ගලයා තුල සම්මා සතියක් සම්මා සතිය ඇති පුද්ගලයා තුල සම්මා සමාධියක් ඇති වෙනවා. පමණකින් නවතින්නේ නැතිව සම්මා සමාධිය ඇති පුද්ගලයා තුල සම්මා ඥාන මාර්ග ඥාන ඵල ඥාන වශයෙන් ලැබෙනවා. ඊළඟට සම්මා ඥානස්ස සම්මා විමුක්ති හොති. මේ විදිහට අංග 8කින් සමන්විත සේකෝ පාටිපදෝ. සේකෝ පාටිපදෝ මෙතන පාඨාන්තර පිටලෙවිලි තියෙනවා. නමුත් නිම පාටි හැටියට ගන්න තියෙන්නේ අටංග සමන්නාගතෝ සේකෝ පාටිපදෝ. සේකෝ පාටිපදෝ කියන්නේ ප්‍රතිපදාවේ හික්මෙන සේකය. අංග 8කින් සමන්විත වූයේ වේ. ඊළඟට දසංග සමන්නාගතෝ වරහං හොති. අංග 10කින් සම්පූර්ණ වුණාම අර සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒ වායන සම්පූර්ණ වුණාම තමයි රහත් වෙන්නේ. ওই විදිහට දක්වන මේ සම්මා දිට්ඨිය පෙරට වීම පිළිබඳ මේ ධර්මතාවය ඉතාම වැදගත් විදිහට සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්වන කෙනෙක්. මිත්‍යා දෘෂ්ටියත් එක්කම සංසන්දනය කරලා අංගුත්තර නිකායේ එක ඒකක නිපාතේ එක්තරා සූත්‍රයක කියනවා. මිත්‍යා දිට්ඨිකස බිකවේ පුරිස පුද්ගලස්ස යංචේව කාය කම්මං යථාදිත්තේ සමත්තං සමාදින්න. යංච වචී කම්මං යථාදිත්තේ සමත්තං සමාදින්න. යංච මනෝ කම්මං යථාදිත්තේ සමත්තං සමාදින්න. යාජ චේතනා යාජ පත්තනා යෝච පනිදීච සංඛාරා. සබ්බේති ධම්මා නිට්ඨාය අකන්තාය අහිතාය අමනාපාය දුක්ඛාය සංවත්තන්ති. තං කිසි හේතු. දිට්ඨි බික්ඛවේ පාපික. මහණෙනි. මිච්ඡා දිට්ඨිය ඇති පුද්ගලයාගේ යම් කාය කර්මයක් වේද ඒ තමාගත් මිත්‍යා දෘෂ්ටි අනුවම කාය කර්මයක් හැඩගෙනවද යථාදිත්‍ය සමත්තං සමාදින් තම අල්ලාගත් දෘෂ්ටි ආකාරයටම ඒ කාය කර්මයක් යන්නේ ඒකත් මිත්‍යා වෙනවා වචී කර්මත් මිත්‍යා වෙනවා මනෝ කර්මත් මිත්‍යා වෙනවා එපමණක් නෙවෙයි යාච චේතනා යාච පත්තනා යෝච පනිදී යච සංඛාර යම් චේතනාවක් වේද යම් ප්‍රාර්ථනාවක් වේද යම් ප්‍රණිධියක් වේද යම් සංස්කාරියෝ වෙද්ද සූදානම් වීම ආදී චෛතසික වශයෙන් කරන යම් සංස්කාරියෝ වෙද්ද ඒ හැම එකක් අනිත්‍යයි අකන්තයි අහිතයි අමනාපයි දුක්ඛා සංග ඒ ඔක්කොම අනිෂ්ඨ අකාන්ත අමනාප අහිත පැත්ත පිණිස හේතු වෙනවා සංකේස හේතු එමක් නිසා දෙයක් පිට්ටිහි බික්කවේ පාපික මේ දෘෂ්ටිය පාපී පාපී දෘෂ්ටිය නිසා ඒක අනුමමයි අනිකුත් ඒවා ඔක්කොම හැදෙන්නේ. ඊළඟට උපමාවකුත් දෙනවා. හරියට අර කරිවිල ඇටයක් කොහොඹ ඇටයක් එහෙම පැලකලාම ඒ වගේම තිත්ත ලැබු ඇට ආදිලක් පැලකලාම ඒකට උරා ගන්න පටවි රසේ ආපෝ රසේ දේසීරා එහෙම එකකින්ම ඇති වෙන්නේ තිත්ත ඵලයක්. ඒව තිත්ත බවට පත් වෙනවා. මිච්ඡාදිට්ඨියන් වගේ ඒවා ඒ විදිහට. ඊළඟට සම්මාදිට්ඨිය ගැනත් ඒ විදිහට කතා කරා. සම්මාදිට්ඨිකස බිකේ පුරිස පුද්ගලස්සේ යං චේව කාය කම්මං යං ච වචී කම්මං යං ච මනෝ කම්මං යථාදිත්තේ සමත්තං සමාදින්න. යාච චේතනා යාච පත්තනා යෝච පනිදීච සංඛාරා සබ්බේති ධම්මා ဣට්ඨාය කංකාය හිතාය මනාපාය සුඛාය සංවත්තං. එහෙම එකක් නිෂ්ඨකාන්ත මනාහ තත්ත්වයට පත් වෙන මම නිසා. තං කිසේ හේතු දික්ඛි බිකේ බද්ධික. මේ දෘෂ්ටියේ භද්‍ර යහප ඔනෝයි කාරණේ නිසා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනිකුත් ධර්ම කොටාශවල නැති විශේෂ ලක්ෂණයේ දෘෂ්ටිය පිළිතුරු. මක්නි සාද පුද්ගලයෙකුගේ సంతානයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට දෘෂ්ටිය මුලට ගත යුතුව තිබෙනවා. ඒ දෘෂ්ටිය අනුව තමයි සිතිවිලි, සිතිවිලි අනුව තමයි වචන, වචන අනුව තමයි ක්‍රියා, ක්‍රියා අනුව තමයි ඒ විදිහට මුළු ජීවිකා. ඒ අනුව අර අනිකුත් භාවනා වශයෙන් නැතිවන සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි හැටියට දක්වන ඒ ගුණධර්ම ඔය අනුව තිටිය පෙරටුවීම විශේෂයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තවත් විශේෂ තැනක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුන්වලා තියෙන නිසා. ඒ ධම්මචක්කප්පවත්තන ආදී සූත්‍රවල එහෙම කතමාච සාභික්ක වේ මධ්‍යමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා ආදී වශයෙන් එතන කියවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුන්වලා තිබීම ඒක කාටත් වගේ ප්‍රකට කාරණා. නමුත් මේකේ මූලික අදහස සමහර විට වරදවල වටහා ගන්න ගැටියක් තියෙනවා. දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්ත දෙක හැටියට දක්වන්නේ කාමසුඛල්ලිකාන යෝගයක් අත්ති කියලා මතාන යෝගය. මේ දෙකට අතර තිබෙන මධ්‍යම පිළිවෙතක් මධ්‍යම ප්‍රතිපදාව හැටියටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ එතන ඉදිරිපත් කරලා තියෙනවා. මේ මධ්‍යම මධ්‍යම කියලා කියනකොට සාමාන්‍ය අදහසක් තියෙනවා. අර කාමසුඛල්ලිකාන යෝගයෙන් 50%කුත් අත්ති කියලා මතාන යෝගයෙන් 50%කුත් අරගෙන කෘත්‍රිම වශයෙන් සංයෝග කළාම බද්ධ කළාම මධ්‍යම ප්‍රතිපදාවක් ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ලැබෙනවා කියලා. සමහර කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තිබෙන ඊට වඩා ගැඹුරු අදහසක් ඇත්ත වශයෙන්ම මේ මහා චත්තාරික සූත්‍රයෙන් අපිට මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුරු අර්ථය මතු කරගන්න පුළුවන්. මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ අර විදිහට අර බද්ධ කිරීමක් නිසා නෙවෙයි. 100%ක් කරගෙන සංයෝග කිරීමක් නෙවෙයි. මෙතන තියෙන්නේ අර කාම සුඛල්ලිකාණ යෝගයට යටින් තිබෙන දෘෂ්ටියත් අත්ථ කියලා මතාණ යෝගයට යටින් තිබෙන දෘෂ්ටියත් ඒ දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂේප කරලා මේ දෘෂ්ටි දෙකෙන් සිදුවෙන්න පුළුවන් නොමග යාම් වළක්වලා පුදුම විදිහේ මැදුම් මඟක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉදිරිපත් කිරීම. මේක තව ටිකක් පැහැදිලි කරගත්තොත් ඔන්න අපිට කියන්න පුළුවනි අර කාම සුඛල්ලිකාණ යෝගයට කෙනෙක් නැඹුරු වෙන්නේ නාස්තික දෘෂ්ටියේ පිහිටලයි. ඒ කියන්නේ මෙතනින් එහාට උත්පත්තියක් නැහැ. ජීවත් වෙන තා කෝණ හැටියට පෞපින් පිළිබඳ සැලකිල්ලක් නැතිව ජීවත් වුණාට වරදක් නැහැ කියලා උච්ඡේද දෘෂ්ටිය. ඒක නාස්තික දෘෂ්ටිය කියලා ගත්තහම වඩාත් පැහැදිලි. නාස්තික කියලා කියන්නේ නැත නැත කියලා කියන එකයි. අපි අර දසවස්තික සම්මාදිටිය ගැන කියනකොට එතන කියවුනේ ඇත ඇත කියන්නේ. අතිදින්නම් අතිඨං අතිහුතං අතිසුකට දුකටානම් කම්මානම් පලං විපාකෝ. විපාකෝ අත්‍යයන් ලෝකෝ අතිපරෝ ලෝකෝ අතිමාත අතිපිත අතිසත්ත උපපාතික අති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මගත සම්මාපටිපන්නා යේ ඊමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිගතව පවේදෙන්ති ආදි වශයෙන් දන් දීම කියලා දෙයක් ඇත යහගොහම කියලා දෙයක් ඇත ඒ වායානි සංස විපාක වශයෙන් දෙයක් ඇත කියන එකයි පව් ඇත පින් ඇත මෙලොවක් ඇත පරලොවක් ඇත මවික ඇත පීක ඇත ආදි වශයෙන් කුසල කීමට උපකාරී වන එක්තරා පදනම් වන එක්තරා උපන්‍යාස නැත්නම් එක්තරා මත සමූහයක් තමාගේ කර්මය තමාට අයිති කියන අදහස මතු කර දෙන අදහස් කීපයක් මේ කම්ම සකතා සම්මාදිටියේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් කළ සාසව පුණ්‍ය භාගිය පක්ෂය. නමුත්තර නාස්තික දෘෂ්ටියේ තියෙන එකේම අනිත් පැත්ත නැතනත කියන එක. එතකොට පටිච්චසමුප්පාද විග්‍රහයේදී අපි මේ මධ්‍යම ප්‍රතිපදා පිළිබඳ අදහස ගැන සඳහන් කළා. ඒක දාර්ශනික පැත්තකින්. දැන් මෙතන ආචාරවාදාත්මක පැත්ත. ආචාර ධර්ම අනුව කල්පනා කරලා බලමු. ඒ විදිහේ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට මේ වයින් මිදෙන්න බැහැ. මක් නිසා මේක ආශ්‍රව සහිතයි. සාසව. ඒ ආශ්‍රව තිබෙන තාක් කාම ආශ්‍රව, භව ආශ්‍රව, වෛද්‍ය ආශ්‍රව, සත්‍ය ආදුල තිබෙන තාක් දෘෂ්ටි මාත්‍රයෙන් මේවායේ විපාක වලින් ගැලවෙන්න බැහැ. අන්නේ නිසා තමයි බුදුරජාන් වහන්සේ කම්මසකතා සම්මාදිට්ඨියේ ඒ වටතැනක් දුන්නේ. අර කාංශ කල්ලි කාණියෝග මාර්ගයේ යන ඒ උච්ඡේද දෘෂ්ටි එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටිය ගත්ත අය නැත නැත කියන පෙළට බුදුරජාන් වහන්සේ ඇත ඇත කියන ඒ මතය ඉදිරිපත් කළා. ඔන්න එතකොට එක පැත්තක් ඒ සංසිඳුණා. ඊළඟට අනිත් පැත්ත බලමු. එතන නැවතුනේ නැහැ බුදුරජාන් වහන්සේ. මෙතන විශේෂයෙන්ම කියවුණා අරිය අනාශ්‍රව ලෝකුත්තර මංග. මේ ආර්ය අනාශ්‍රව අතන සාසව මෙතන අනාශ්‍රව. සිස්ට ගලාගෙන එන ආශ්‍රවයන් යම් අවස්ථාවක මෙල්ලන්න පුළුවන් ශක්තියක් ඇති වුණා නම් එහෙනම් අර ලෝක සම්මත වලට යට වෙන්නේ නැහැ. අනික ඒ නිසා තමයි අරියා අනාසවා ලෝකුත්තර මංගංග. මේ ලෝකෝත්තර මොහොතේදී ඉතාමත් සියුම් කාරණයක් මෙතන තියෙනවා. මෙතෙන්දී නිරෝධයයි බලන්නේ. නිරෝධියට මුහුණ දීලයි ඒ අරියා අනාසවා ලෝකුත්තර මංගංග දිට්ඨිය ඇති කරගන්නේ. අර කම්මස්සකතා සම්මාදිට්ඨිය සමුතිය පැත්තට මුණ දාලා අරියානාසවා ලෝකුත්තරා මග්ගංගා නමින් හඳුන්වන දක්වන මෙන්න මේ මාර්ග සම්මාදිට්ඨිය නිරෝධයට මුණ දාලා ඒක නිසා තමයි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං උස්සග පරිණාමී කියලා කියන්නේ ඒ නිවන අරමුණු කර ගැනීම නිසා තමයි ඉඩක් තියෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යතවලට අපි මේව ගැන හුඟක් කතා කළා කලින් දේශනවලදී සමහර විට ඒ දේශනා ඇහෙන අවස්ථාවල සමහර කෙනෙකුට බයකුත් ඇති වෙන්නේ කොහොම එතකොට අපිට මවෙක් පියෙක් නැහැ නේද මොකක්වත් නැහැ නේද කියලා බයක් පවා ඇති වෙනවා ශුන්්‍යතාව කියන වචනේ ඇසෙනකොට මේ අර කාරණේ හරියට වටහා නොගැනීම නිසා මේ බැඳුම් පිළිවෙතේ ගැඹුර මෙතනින් එළි වෙනවා අර ශාසව පුඤ්ඤභාගී අපුඤ්ඤ නොවේ අපුඤ්ඤ වලට ඉඩ දෙනවා නම් බුදුරජාණන් වහන්සේටත් අර නාස්තික දෘෂ්ටිය කියන්න මගේ කියන්න තිබුණා මෙලොවක් නැත පරලොවක් නැත මවෙක් නැත පියෙක් නැත කියලා. නමුත් කර්මයේ ධර්මතාව අනුව කම්ම සකා කම්ම දායහදා කම්ම යෝනි කම්ම බන්දු ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කර්මය ගැන ප්‍රකාශ කළ කාරණිය අනුව අර අවිද්‍යාව තෘෂ්ණාව ඇතිතා සත්‍යා ඒ තමාගත්තු සම්මුතිය උඩ ඉඳලා කර්ම රැස් කරනවා. ඒ වාට විපාක ගෙවන්න ඕන. ඒවයි විපාක විඳින්න වෙනවා. අන්න ඒක නිසා ඒවා සාසුව පුණ්‍ය භාගය. අපුණ්‍ය නෙවෙයි පුණ්‍ය භාගය. පින් පැත්තටයි. ආශ්‍රව සහිතයි. නමුත් පින් පැත්තටයි හුරු. උපරි විපාක ගෙන දෙන. සංසාරයේ භවභෝග සම්පත් ආදී වශයෙන් එහෙම නැත්නම් නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හොඳ ආත්ම භාව පවා ලබා දෙන උපදීපක්. උපදී විපාක ගෙන දෙන ඒක හොඳයි. ඒක හොඳයි. පහළ මට්ටමේ නමුත් ඒ සම්මාදිට්ඨිය හොඳයි අර උච්චේ දෘෂ්ටියට වැඩිය. ඊළඟට අනිත් පැත්ත. එහෙම රැඳිලා ඉඳලක් බෑ. මේ භවයෙන් මිදීමකුත් තිබෙන්න ඕන. අන්නේ පැත්ත තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. එතනදි තමයි අර අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. මේ වායේ මේ නිමිති ගැනීම යම් අවස්ථාවක සිතෙන් අහක් කරගත්තා නම් මේ වායේ ප්‍රනිධි ඇති කර ගැනීම මේ වැත්ත වශයෙන්ම වසවත්වන වශයෙන් කල්පනා කරන්නේ නැතිව අනාත්ම වශයෙන් සලකනවා නම් ඉහිප සලකලා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන මේ මොක්කම මතු කර ගැනීමෙන් තමයි මේ භව නිරෝධය ලබා ගන්න පුළුවන් නිවන ලබා ගන්න පුළුවන් ඒකටත් ඉඩ තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔන්න දැන් හෙළි වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් මඟක් කියන්නේ මොකක්ද දැන් සමහර විට යෝගී ජීවිතයේ පමණ ওই ප්‍රශ්නයක් නැගිනු. මුගක්ම මහන්සියලා උත්සාහ කරනවාද එහෙම නැත්නම් හොඳට ලැබවහසු ඇතිව ජීවත් වෙනවා. දෙකට මැදින් තියෙන එකයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා සමහර විට කෙනෙක් හිතන්නේ. නමුත් මේකේ ගැඹුරු පැක්ෂේ මෙතනයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍ය ආකාර විග්‍රහ තුලින් අපට මතු කරගන්න පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකේ මූලික අදහස. ඔන්න ඒ මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුර නිසා තමයි බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ අග්ගප්පසාද සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ ශ්‍රාවතාවික්‍රේ ධම්මා සංකතං අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේසං අග්ගං අඛාති ලෝකේ යම් තාක් සංකත ධර්මයෝ වෙද්ද ඒ වාතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අග්‍රයයි සැලකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකත තමයි ඒක නිසා තමයි අපි අර හේතු ප්‍රත්‍ය අනුව සම්බන්ධයක් එහෙමත් දැක්කේ සංකතේ හොඳ නැහැ තමයි. නමුත් මේ සංකතේ උපකාර කරගෙන අසංකත ගාමී මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මෙතන දක්වලා තියෙන්නේ. මේක තමයි බුදු කෙනෙකුන් විසින්ම ලෝකයාට පෙන්වුම් කළ හැටි. ඉතාම සියුම් සත්‍ය, ගැඹුරුම සත්‍ය. මේක පහසුවෙන් කෙනෙකුට සොයා ගන්න බැහැ. මක් නිසාද? ප්‍රශ්න පටලවා ගන්න. එක්කෝ එකාන්තයකට යනවා. උච්ඡේද දෘෂ්ටිය රැඳෙනවා. නාස්තික දෘෂ්ටි ආනුව ගිහිලා කානසුකල්ලිකාණු යෝගී අන්තයට යනවා. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටි අරගෙන මේක ගලව ගන්නත් කියලා මතාන් යෝගීට නැගිරෙනවා. ශාස්ත්‍ර දෘෂ්ටි. යම් කිසි ආත්මයක් තියෙනවා මේක වින් කර ගන්න ඕන කියලා අනිත් දේවල් වලින් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහ බුදුම ධර්මයක්. මෙතනින් පියන්නේ මේ කාරණිය අමුතුවෙන් මේ දේශනාවේදී ප්‍රකාශ කරන කල කලින් අවස්ථාවල් වල අර දැලිපිහ මැදීම් වැනි උපමා වලින් පින්නේ එකමයි. මේ හැම එකකම තියෙනවා අල්ලගන්නේ නැති ගතියක්. අර අතම්මයතා වශයෙන් සඳහන් කළිත් ඒක. එකක් තව එකකට. ඒක තවත් එකකට. ওই දෙට උපකාර කරගෙන තල්ලු කර දෙමීම. රතනීත උපමාදියෙන් දැක්වෙත් ඒකම. මේ මධ්‍යම ප්‍රතිපදාවම. මක් නිසාද? මෙතන මේ විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, දොස්සක්ක පරිණාමි. වැඩිත් කිරෙන්න ඕන. ඒකට මේවයින් ප්‍රයෝජන ගන්න සිද්ධ වෙනවා. සාංසාරික ජීවිතේ. නමුත් ඒවා අල්ලගන්නේ නැහැ. ඒවායි බැඳෙන්නේ නැහැ. එකකින් අනික් එක තල්ලු කරලා දාන. ඕකමයි මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ හැම එකක්ම සංකල්පණය වෙලා තියෙනවා, සම්පූර්ණ වෙලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ. මේ බෝධිපාක්ෂික ධර්ම 37 ප්‍රමාණිකූලයි කියලා අපි සඳහන් කළේ ඒක නිසා. මේ කොටස් එක එකක අභ්‍යන්තර සංවිධානයක් මහ බුදුමයි. මුලින් දලාගට බැලුවත් මේක හරියට එන්නේ නැන් චිපිතක් වගේ. එක පැත්තකටත් සම්බන්ධයක් තියෙනවා. සමහර විට මැද ඉඳලා දෙපැත්තට විග්‍රහ කරගෙන ගියත් එතනත් මහ බුදුම සම්බන්ධතාවක් තියෙනවා. සමහර විට ඒ වැඩිගත් මැදේ අගටයි තියෙන්නේ. අරව මෝරගෙන ගිහිල්ලා ශ්‍රේෂ්ඨම දේ අගටයි තියෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ ඊටත් වඩාම පුදුම විදියට මේ සම්මාදිට්ඨිය පෙරටු කරගෙන පුද්ගලිකුගේ సంతානයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කර ගන්න ආකාරය පෙන්නුම් කරලා තියෙනවා. එතුමනක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ මග්ග සංයුතිය සඳහන් කරනවා. ආකාශ සූත්‍රයේ ආකාශයේ නොයෙකුත් ආකාරයේ වාතයන් සුළං හමනවා. නැගෙනහිර පැත්තෙන් එන සුළං, බටහිර පැත්තෙන් එන සුළං, උතුරු පැත්තෙන් එන සුළං, දකුණු පැත්තෙන් එන සුළං, සීත සුළං, උෂ්ණ සුළං, ওই නොයෙකුත් වාතයන් හමනවා. අන්න ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තිබෙනවා අර අනිකුත් බොජ්ජංග සියල්ල. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනකොට සතර සතිපට්ඨානයත් වැඩෙනවා, සම්මප්පාදානයත් වැඩෙනවා, සතර ඉද්ධිපාදයක් වැඩෙනවා, ඉන්ද්‍රිය පහත් වැඩෙනවා, බල පහත් වැඩෙනවා, බොජ්ජංග හතක් වැඩෙනවා. ඒ වැඩෙන්නේ ඒක කොහොම වෙනවද කියලා දක්වනවා. ඒවා වැඩෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වොස්සග පරිණාමින් කියලා කියාවු ආකාරයට වඩන්නවා. නිවන අරමුණු කරගෙන එකක්වත් අහක ගියේ නැහැ. එතකොට ඒවයින් ආපු ශක්තිය සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුදුම අන්දමේ සම්බන්ධීකරණයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අර සියලුම ධර්ම සමූහය මේකට ඇතුළු වෙලා තියෙනවා. මේක තවදුරටත් හෙළිවෙන වටිනා සූත්‍රයක් තමයි මහා සලායතනික සූත්‍රය. මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්නුම් කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළෙම අනිකුත් ධර්ම සමූහය ගැබ් වෙලා තිබෙන ආකාරය. පිටකින් සඳහන් කළා නිවන ගැන කියනකොට නිවන කියන්නේ සලායතන නිරෝධයයි කියලා. සලායතන නිරෝධය නිවන නම් නිවනට උපකාර වන මාර්ගයක් මේ සලායතන ආශ්‍රයෙන්ම දැක්විය හැකිව තිබෙන්න ඕන. ඒකේ වගේම දැක්විය හැකි. ඒ නිසාම තමයි මහා සලායතනික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ ප්‍රපත්තකින් මේ සංසාර දුක් ඇති වෙන ආකාරය. මේ සලායතනේ මුල් කරගෙනම පෙන්නුම් කරනවා. ඊළඟට මේකෙන් ගැලවෙන මාර්ගයක් මේ සලායතනේ මුල් කරගෙනම පෙන්නුම් කරනවා. තකුන් දික්කවේ ආජානං අපස්සම යථාභූත රූපය ඥානං අපස්සං යථා භූත. චක්කු විඥානං අඥානං අපස්සං යථා භූත. චක්කු සම්පස්සං අඥානං අපස්සං යථා භූත. යම්පි දං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදේ තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. තම්පි ඥානං අපස්සං යථා භූත. චක්කුස්මින්පි සාරජ්ජති. රූපේසුපි චසාරජ්ජති. චක්කු විඥානස්මිපි සාරජ්ජති. චක්කු සම්පස්සේපි සාරජ්ජති. යම්පි දං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදේ තං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා. තස්මින් පිසාරජ්ජති. තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලස්ස අස්සාදානුපස්සිනෝ විහෙරතෝ ආයතින් පංචපාදානක්ඛන්ධා උපචයං ගච්ඡanti තන්තනච්ඡස්ස පෝනෝ භවිකා නන්දිරාග සහගතා తత్ర తత్ర ආභිනන්දිනී සාචස්ස පවද්ධanti තස්ස කායිකා විදර්ථහ පවද්ධanti චේතසිකා විදර්ථහ පවද්ධanti කායිකාපි සන්තාපා පවද්ධanti චේතසිකාපි සන්තාපා පවද්ධanti කායිකා පරිලාහ පවද්ධanti චේතසිකා විපරිලාහ පවද්ධanti සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසමේ කියලා ඔය සම්පූර්ණයෙන්ම සංසාර දුක්ඛය සලායතන ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා. චක්ඛායතනය පිළිබඳව ඒ කියන්නේ අස පිළිබඳව අස හරියාකාරව යථාභූත වශයෙන් නොදන්නේ නොදක්නේ. ඒ වගේම රූපයන් ඊළඟට චක්කු විඥානේ චක්කු සම්පස්සේ නිසා යම් සැප දුක් නොදුක් නොසුව වේදනාවක් වේද ඒද යථාභූත වශයෙන් නොදක්නා පුද්ගලයා ඇස පිළිබඳ වැලෙනවා රූපයන් හැලෙනවා චක්කු විඥානේ හැලෙනවා චක්කු සම්පස්සේ හැලෙනවා ඒ පිළිබඳව සුභ දුක්ඛ ආදී වේදනාවල ඇරෙන. එසේ යනවා වූ සාරත්ත සංයුත්ත සම්මුල්ලස කියලා වචන තුනක් තිබෙනවා. ඇලුනා වූ වෙලුනා වූ මුලා වූ ඒ පුද්ගලයා අස්සාදානුපස්සන. ඒ ආස්වාද පක්ෂය දකිමින් වාසය කරනකොට පංච උපාදානස්කන්ධය උපාදානස්කන්ධ පහ එකතු වෙන්න පටන් ගන්නවා. අර පෝනෝ භවිකා නන්දි රාගසගත තත්ත්‍රාභිනන්දිනී නමින් හඳුන්වන ඒ තැන සතුට වෙන පුනර්භවය ගැන දෙන තණ්හාවත් වැඩෙනවා. ඒ හේතු කොටගෙන ඒ තැනත්තාගේ කායික විඩාවත් කායික පරිලාහයත් සන්තාපයත් ඒ හැම එකක්ම වැඩෙනවා. කාය දුක්ඛයත් ඇති වෙනවා. චේතෝ දුක්ඛයත් ඇති වෙනවා. ඔන්න ඔය විදිහට සංසාරික දුක් සමූහෙම සලායතන ආශ්‍රයෙන් ඇති වෙන ආකාරය පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්නු කරනවා. ඒ සූත්‍රය අනික් කොටස අපි ඊළඟ දවසට තබමු.
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.